කතානායකරය විසින් කරනු ලබන නිවේදන 2026 අගෝස්තු 19 වෙනි දින මාගේ නිවේදනයේ සඳහන් පෙස්සම් තුනට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති 50 කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සම් 4ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන් දීමට කැමැතිමි. නිවේදන අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 12:30ට කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual performance report of the Ministry of Education, Higher Education and Vocational Education for the year 2025, Volume 1, General Education, Volume 2, Higher Education, and Volume 3, Vocational Education. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the note on supplementary allocations from the Development Activities Program appearing under Expenditure Head Number 240, of the Department of National Budget for the period from 1-7-2026 to 31-7-2026 in terms of Section 6-1 of the Appropriation Act, Number 23 of 2025.
Garu Koshikarma Passampat Idam Sahavari Marga Amatituma.
Garu Katanayagatumani Didas Visi Haya Anka Hatara Dharana Paripura Kasamentu Amidri Pajkarami. Mem Paripura Kasamentu Rajya Mudal Pilipanda Karga Sabahayati Emukalitriya Mama Yojana Karami.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා
කතානායකතුමනි 2022 වර්ෂය සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි රජයේ ගිනුම් පිළිබඳ කාර්ය සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා පෙස්සම් 2.
ගරු කතානායකතුමනි වේයන්ගොඩ SL කාරුණික යන ලිපිනෙහි පදිංචි KP සුමනසිරි කරුණානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ කටාන නැගෙනහිර කළුවාරිප්පුව අංක 77 දරන ස්ථානයේ පදිංචි PDT වසන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා.
ඔබ කතානායකතුමනි පැන්වඩුල්ල ගොඩගම උඩගම් මැද්‍යන ලිපිනේ පදිංචි PGP සෝමතිල මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රීහෙරත් මහතා.
ගරු කතානායකතුමනි මැදිරිගිරිය මීගස්වැව වඩිගවැව අංක 4 දරන ස්ථානයේ පදිංචි DMA දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු අජිත් පී පෙරේරා මහතා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්න අංක 2 ගරු රවි කරුණානායක මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ආසනයට යන්න ආසන ඉඳන් ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා
අහනවා කතානායකතුමනි
ගරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි පිළිතුර අයන්න රෝමලිලක්කන් 1 කලාප 16ක ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සංඛ්‍යාව සමස්තය 279යි. මම හිතනවා කියන්න අවශ්‍ය නැහැ නේද එකින් එක. එකතුව 279යි. රෝමන ඉලක්කම් 2 අපනයන සැකසුම් කලාප තුල පිහිටා ඇති ව්‍යවසායන් තුල රෙදිපිලිහා ඇඟලුම් නිෂ්පාදන, ටයර් නිෂ්පාදන, රබර් නිෂ්පාදන, විදුලි උපකරණ සහ උපාංග, ආහාර නිෂ්පාදන, මුද්‍රණ කර්මාන්තයට අදාළ නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදන, වෛද්‍ය උපකරණ, ප්‍රවාහන උපකරණ වැනි විවිධ නිෂ්පාදන සිදු කරනු ලැබේ. රෝම ඉලක්කම් 3 ඔවු නිමි ඇඳුම් නිෂ්පාදනයේ අපනයන සැකසුම් කලාප තුල සිදු කරනු ලබන ප්‍රධාන නිෂ්පාදන ක්‍රියාවලියකි. රෝම ඉලක්කම් 4 සේවකයන් සම්බන්ධ වහන්නේ එතනත් වගුවක් තියෙනවා. මම ඒ සමස්තය එකතුව කියන්නම්. විස්තර වගුවේ තියෙනවා. ක්‍රියාත්මක වෙන සමස්ත කර්මාන්ත ශාලා සංඛ්‍යාව 279ක්, පිරිමි සේවක සංඛ්‍යාව 64000, මේ ඍජු ප්‍රමාණය 64812යි, කාන්තා 74576ක්, විදේශිකයන් 433ක් වශයෙන් 139321ක් තියෙනවා. ආයන්නේ රෝමන ඉලක්කම් 1 අපනයන ආදායම එතනත් ඒ කලාපවල එකතුව කියනනම් 2021 සිට 25 දක්වා 2021 දී ඇමරිකානු ඩොලර් මිලියන 3177.8යි, 22 3310.5යි, 2605.1යි, 2873.37.7යි, 2025 3042.42යි. මේ ඩොලර් වලින් ප්‍රකාශ කරන්නේ 2024ට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා, 23ට 4ට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. මේ තියෙන්නේ අර BOI කලාප ඇතුලේ ප්‍රමාණය. ඒ වගේම BOI කලාප පිට ප්‍රමාණයක් තියෙනවා. ඒ පිළිතුරේ අන්තර්ගත වෙන්නේ නැහැ ඒ ප්‍රමාණය. සහ BOI නොවන අපනයන ප්‍රමාණිකුත් තියෙනවා. අපි දල වශයෙන් ගත්තාම මම අවසන් කරන්න ඊට පස්සේ ඔය 2020 මම පිළිතුර 3177යි 3370යි අවසානයේදී අපි මේ සාකච්ඡාව ඉස්සලා ඉදිරිපත් කරන්නම්. රෝම ඉලක්කම් 2 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ශේත්‍ර 6ක් උපාය මාර්ග යෝජනා කරලා තියෙනවා. එකක් තමයි නිෂ්පාදනය සහ විලඳපොළවල් විවිධාංගීකරණය කිරීම, ඒ වගේම නිෂ්පාදනවල අගය එකතු කිරීමේ සහ නවෝත්පාදන දිරිගැන්වීම, අපනයනයේ සඳහා දරන ලද කාලය හා වියදම් අඩු කර ගැනීම, ඒ සඳහා ජාතික තනි කවුළුව වෙළඳ කවුළුව ස්ථාපිත කිරීමේ කටයුත්ත සිදු කරමින් තියෙනවා. ඊළඟට අපනයන කරුවන්ට වෙළඳපළ ප්‍රවේශයේ පහසු කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම, ස්ථාවර හා විශ්වාසනීය ආයෝජන පරිසරයක් ගොඩනැංවීම, අය ව්‍යාපාර වහාම ආරම්භ කිරීමට හැකිවන පරිදි සූදානම් කරන ලද ස්ථාන සහිත ආයෝජන කලාප අලුතෙන් සංවර්ධනය කිරීම, ඒත් එක්කම මේ සියලු කාරණා ඇතුළත් කරලා 2026 30 අපන උපාය මාර්ගික අපනයන සංවර්ධන සැලැස්ම අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සමාජගත කරලා තියෙන එක. ඒකට අනුව දැන් වැඩ කටයුතු කරමින් යනවා. රෝම ඉලක්කම් 3 විශ්වාසනීය වෙළඳපළ, මේ තියෙන මූණ දෙන ප්‍රධාන ගැටලු, විශ්වාසනීය වෙළඳපළ තොරතුරු හිඟකම සහ විදේශ වෙළඳපළ ප්‍රවර්ධනයේ දුර්වලතාවයන්, නීති රෙගුලාසි ක්‍රියාවලි සංකීර්ණ වීම සහ එකිනෙකට නොගැලපීමෙන් ඇතිවන ගැටලු, ප්‍රවාහන පිරිවැය සහ උපයෝගිතා සේවා පිරිවැය ඉහළ යාම, අමුද්‍රව්‍ය මිල අධික වීම, ඒ වගේම කුසලතා හිඟකම සහ නැගී යන අපනයන ශේත්‍රවලට ප්‍රමාණවත් ආයෝජන අඩුවෙන් ලැබීම, මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අපහසු වීම, පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු අවම මට්ටමක පැවතීම, වගේම ඩිජිටල් පද්ධති හඳුන්වා දීම සහ ඒවා අනුගමනය කිරීමේ කාල ප්‍රමාවන්, වගේම ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා ගැනීමේ ඇති දුෂ්කරතා සහ මිල අධික වීම යන්න පැන නොනැගී.
ගරු මන්ත්‍රීතුමා.
කථානායකතුමනි, ඇමතුමාගේ උත්තර පරිශීලනය කරන අවස්ථාවේදී මට පේන්නේ ඔබතුමා දුන්න අපනයන ක්ෂේත්‍රයේ 2023-3140 තියෙන එක 2025-3042 අඩු වෙලා තිබෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි, ඔබේ ප්‍රශ්න ලෙස සලකන අවස්ථාවේදී කිව්වා මේකේ මූල්‍ය ණය ප්‍රශ්න එක එක ප්‍රශ්නයක් ලෙස තමයි ආයෝජනය වැඩි කිරීමට හැකියාව තියෙන්නේ කියලා. දැන් මම මේ ප්‍රශ්න අහලා තියෙන්නේ BOI කම්පැනි කියන්නේ පිටරටත් එක්ක තියෙන සම්බන්ධකම් තියාගෙන කටයුතු කරනකොට ඒ ප්‍රශ්නය කොයි ආකාරයෙන්ද එහෙම තුඩු දෙන්නේ කියාගෙන මං අවතීන වෙනවා සැබෑ ප්‍රශ්නෙට. ඒක තමයි ඔබතුමාලාගේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් කවුන්සිල් එකේ අදහස් කරලා තියෙනවා දැනට 2026 තියෙන අපනයන US ඩොලර් බිලියන් 2019 කනගාටු බිලියන් 19ක් තියෙන අවස්ථාවේදී 2030 වෙනකොට මේක US ඩොලර් බිලියන් 36කට වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ අපේ දලදේශීය නිෂ්පාදන වර්ධන වේගයේ කතා නැකතුමා 104.5 තියෙන අවස්ථාවේදී එවැනි ඉලක්කයක් අපිට සාක්ෂාත් කරන්න අවශ්‍ය නම් දලදේශීය නිෂ්පාදනයේ 12ක හරි 14ක වැඩිවීමක් තිබෙන්න අවශ්‍යයි. ඔබ ඇමති වශයෙන් කරුණාකරලා කියන්න පුළුවන්ද මෙවැනි දත්ත ඉදිරිපත් කිරීම තුළ අපි ව්‍යාජ ලෝකයකට ගමන් කරනවා නොවේද? මොකෝ සැබෑ මට්ටමේ අපනයනයක් ඇත්ත වැඩි කරන්න අවශ්‍යයි. හැබැයි මෙවැනි දත්ත ඉදිරිපත් කිරීම තුළ මේක අනවශ්‍ය ලෙස ඉලක්කය සපුරන්න බැරි උත්තර ලබා දෙනවා කියන එක ඔබතුමා පිළිගන්නවාද? ඒ ආකාරයෙන්ම මං හිතන විදියට අපනයනයට මීට වැඩිය ඩීබියුරොක්‍රටයිසේෂන් ඒ තුළ හැකියාවක් අපේ අපනයන වැඩි කරන්න උදව් වේවි කියලා මං සැබෑ විශ්වාස කරනවා. හොඳ සභාපතිවරෙක් තුමින්ද
උල්ලංඝනකාරීවරෙක්
වශයෙන් සිටිනවා. සුලක්ෂණ ජයවර්ධනත් අපේ
අමාත්‍යවරයාත්
සලකනවා. එහෙනම් මෙවැනි කටයුතු ඔබතුමා වැඩි කරන්න කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක මං හිතන්නේ ප්‍රායෝගික පිළිතුරක් කතානකතුමා මේ අවස්ථාවේ මම එතුමගෙන් බලාපොරොත්තු වෙනවා.
ගරු අමාත්‍යතුමා
බොහොමත්ම ස්තුතියි. පළවෙනිවෙන්ම සඳහන් කරන්න ඕනේ මේ දීලා තියෙන දත්ත 2021 සිට 25 දක්වා විශ්ව නෙවෙයි. මේ තියෙන්නේ අර ආයෝජන කලාප ඇතුලේ දැන් BUI තියෙන ආයෝජන කලාප වලින් පිට ප්‍රමාණිකුත් ඒක අන්තර්ගත වෙන්නේ නැහැ. නෑ මේ මම ඒක තමයි සඳහන් කළේ. දැන් සමහර දේවල් ගරු මන්ත්‍රීතුමනි දැන් මේ BUI කලාප ඇතුලේ රීඕගනයිස් වෙන සමහර ඒවා කලාප මෙතන එළියට යනවා තව තැන් වලට වෙනස් වෙනවා. එවැනි තත්වයන් ව්‍යුහාත්මක වෙනස්කම් මේක ඇතුලේ තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අපේ අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ අපනයන ආදායම වැඩි වීමේ එකම සහ එකම කාරණේ ඇඟලුම් ඔය BUI කම්පැනිස්ම නෙමෙයි. මේ අපිටත් අවශ්‍ය කරනවා එක් තැනකට ඉර වෙලා තියෙන එකට වඩා මේක ඩයිවර්සිෆයි වෙලා විවිධාංගීකරණයකට යාම. ඒ නිසාම තමයි 26-30 අපේ අපනයන සංවර්ධන සැලැස්ම සකස් වෙලා තියෙන්නේ. සාම්ප්‍රදායික අපනයනත් ඒ වගේම ඒ වෙනුවට වටිනාකම් එකතු කරන අපනයනත් ඉලක්ක කරගෙන නව ශේත්‍රත් ඉලක්ක කරගෙන විවිධාංගීකරණය කරන්න. ඒකෙදි අපි දැන් සැලසුමක් එක්ක යන්නේ ඒවල අඩුපාඩු දෙන අපි හදා ගන්නට අවශ්‍යයි. ඔබතුමා සඳහන් කරනා වගේ එතෙන්දී අපේ ඉලක්කය තමයි ගරු මන්ත්‍රීතුමනි වෙළඳපළ විවිධාංගීකරණය පළවෙනි එක. දැනට අපි කේන්ද්‍රගත වෙලා තියෙන අපනය ඇඟලුම් වලින් අපේ අපනයන වලින් 25% කර ඇමරිකා එක්සත් ජනපදයට යනවා. එතකොට යුරෝපා සංගමේ විශේෂයෙන් අප්‍රිකානු සබ්සහරාන් අප්‍රිකානු කලාපය අපි විවෘත කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තමයි භාණ්ඩ විවිධාංගීකරණයත් අපි උත්සාහ කරනවා. මොකද භාණ්ඩ විවිධාංගීකරණයේදී තායි පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපිට කරගන්න බැරි නිෂ්පාදන අපි කරමින් යන ඒක. දැන් විශේෂයෙන්ම තාක්ෂණයේ ඉලක්ක කරගත්තු ප්‍රදේශයට එන්නට ඕනේ. අපි අවුරුදු දශක දෙක තුනකදීම මේ සාම්ප්‍රදායික අපනයනම තමයි ගිහින් තියෙන්නේ. ඒක නිසා භාණ්ඩ විදියටත් අපි විවිධාංගීකරණය කරනවා. ඒ වගේම තමයි වැලියු චේන් එක පුළුල් කරන්න උත්සාහ කරනවා. දැන් භාණ්ඩ නිෂ්පාදන ඒක තමයි උපාය මාර්ග වශයෙන් ප්‍රධාන වශයෙන් සංක්ෂිප්තව කියන්න තියෙන්නේ. ඒ නිසා මේ ඉලක්ක අපි ලබා ගැනීම සඳහා තමයි වැඩ කටයුතු කරමින් ඉන්නේ. තාවට මුණ දෙමින් ඊළඟට අහපු කාරණේ තමයි අර ආයෝජකයන්ගේ ගැටලු ප්‍රශ්නවලදී දැන් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන කාරණා තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඒවා අඳුනාගෙන ඒවට උත්තර ලබා දෙන්න මැදිහත් වෙනවා.
ගරු
යවනිහට යන්න ඉස්සලා
නෑ ගරු මන්ත්‍රීතුමා එහෙම දේන් ප්‍රශ්නට යන්න අතුරු ප්‍රශ්නයක් කරන්න බෑ.
ප්‍රශ්න උත්තර ලැබුණේ
නෑ නේද? නෑ එහෙම බෑ. එතුමා ලබා දුන්න පිළිතුර ගන්න ඔබතුමා සාහිමුණපත් වෙන්න. දෙවියෝ ඔබතුමා දෙවියනේ අතුරු ප්‍රශ්න යන්න. මේක නැත්තම් මේ විවාදයක් බාටපත් වෙනවා. ගරු කරාවේ කරනක මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවියනේ අතුරු ප්‍රශ්න අහන්න පුළුවන්. ඔබතුමාගේ දෙවියනේ අතුරු ප්‍රශ්න අහන්න පුළුවන්.
මම කිව්වේ අර මේ
දෙවියනේ ඔබතුමාගේ දෙවියනේ අතුරු ප්‍රශ්න අහන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා.
Honorable Speaker, as an next question, I like to address it to the foreign countries that we are looking at trying to get investment. Honorable Minister, you did not answer the first question. And on the second question, if you are saying that there is a drop in the dollar investment, I would love to see increase. And you have the best thing is that you have a very responsive opposition. As we have run country, we know the difficulty. You don't have placards being held and unions being called upon. That's not the weakness of the opposition. But it is the strength that is shown that we are a pro-Sri Lankan opposition. On that basis, the net foreign currency contribution, what is the net foreign currency contribution that is there? And also into the fact that there is migration of roughly 300,000 people per year, which is our labor force going out. There is no labor intensive operation that can be attracted to Sri Lanka. So on that basis, are you not looking at light engineering, like what Vietnam is doing, like what Thailand is doing at this particular moment? What is the prospective aspect of the government in order to attract such light engineering, in order to obtain the 36 million that has been looked at, because it's far from reality. If you have 5% growth and you're looking at 12% to achieve such thing, do not escape from that answering. I would, being a responsive minister, please respond as to how we can have the net foreign contribution, because in 28 April, Honourable Speaker, we have got to pay $3.9 billion as foreign loans.
So you finish your, Honourable Member, you finish your second question. Now we have taken 2 minutes.
I didn't hear what you say, Honourable Speaker.
Now you have taken 2 minutes to complete the second question, additional question, please.
We ask question that is 2 minutes. When other...
No, you... When the Honourable Member, please, adhere to the... Stick to the... Yes.
I mean, we also...
No, you can ask. You can, within 2 minutes, ask, Honourable Member, please.
I mean, don't disrespect...
No, Honourable Member.
Minister, the Speaker is saying that your answer should be quick in order to respond to my question.
Yes.
Honourable Speaker, so the first one, so it is not that I did not answer to question number two. I answered, so this is the number, because asked from 21 to 2025. Number two is about net foreign contribution. In fact, we now, in the past also, we have been dealing with such a situation. Now we are focusing more on the net value addition. So it is not that, therefore, especially when it comes to the garments and other industries, of course, the value addition is relatively low. We are moving towards the other areas as well. And when it comes, that is what net foreign contribution comes in investment, in earnings, and likewise it varies. It is not limited to one area. That is what we focus with the diversity of these investment, maybe in earnings, maybe in foreign the investments likewise. With respect to the labor force also, we are moving ahead with the traditional labor force, the promotion, whereas increasing its their competency to match the global workforce. So whereby whoever who leaves, it is not leaving the country. We are placing our labor in the strategically important places. As a result, our foreign remittances also will go up. So it is indicative as of now, Honorable Speaker. So during last seven months period, more than $5 billion have been remitted to Sri Lanka. It is more likely if the same pattern will continue. By the year end, easily we can hit the target of $9 billion as well. So we will pay attention on our labor force as well. Finally, and when we take about the country's model, because every country have their own method. Vietnam, Thailand, it doesn't mean that we have to do the same thing. See, it is our country, we decide based on our competencies and our strategies. This is what we are really doing. Therefore, we will achieve this particular target. Thank you.
Pasanka Tuna, Garuniti, Dayasiri, Jayasekara Mahata, Udal, Kamasampadansa, Arthika Sangatana, Amatumaga Cement.
Ahanagar Katanatu.
Garu, New Jamatituma.
පිළිතුරු ලබා දෙනවා ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමාගේ අහන පළවෙනි ප්‍රශ්නේ අයන්නට පිළිතුර 2023 වර්ෂයේ සිට මේ දක්වා දුම්වැටි සඳහා බදු සංශෝධනය කර ඇති වාර ගන්න තමයි අහන්නේ එතකොට ඒකට පළවෙනි රෝමානු අංක පළවෙනි එක නිෂ්පාදන බද්ද අවස්ථා හතරක් සංශෝධනය කර ඇත එකතු කළ ආගය මත බද්ද එක්වරක් සංශෝධනය කර ඇත සංස්ථාපිත ආදායම් බද්ද එක්වරක් සංශෝධනය කර ඇත ඒක දෙවෙනි කොටස සංශෝධන කවරේද කියලා අහනවා එම සංශෝධන 2023 ජනවාරි 1 නිෂ්පාදන බද්ද සංශෝධනය කරලා තියෙනවා 120කින් වැඩි වෙලා තියෙනවා 2023 ජූලි 1 නිෂ්පාදන බද්ද 120කින් වැඩි වෙලා තියෙනවා 2024 ජනවාරි 1 නිෂ්පාදන බද්ද වාර්ෂික උද්ධමනයේ පදනම් වූ දර්ශකගත කිරීමේ යාන්ත්‍රණය යටතේ 114කින් වැඩි කරලා තියෙනවා 2024 ජනවාරි 1 එකතු කළ අගය මත බද්ද 15 සිට 18 දක්වා වැඩි වෙලා තියෙනවා 2025 ජනවාරි 11 නිෂ්පාදන බද්ද වාර්ෂික උද්ධමනය මත පදනම් වූ දර්ශක ගත කිරීමේ යාන්ත්‍රණ යටතේ 105.9%කින් වැඩි විය. 2025 අප්‍රේල් 1 සංස්ථාපිත ආදායම් බද්ද කෝපරේට් ඉන්කම් ටැක්ස් කියන එක 40%-45% දක්වා වැඩි වෙලා තියෙනවා. රෝමානු අංක 3 පිළිතුර වෙන්නේ නිෂ්පා, ඒ කියන්නේ පහුගිය වර්ෂ 3ක අහනවා ඒ බදු වර්ග මොන ආකාරයෙන් අය කරන් තියෙනවද කියලා. එතකොට නිෂ්පාදන බද්ද එකතු කළාගේ මත බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද කියන බදු වර්ග 3 වක්‍රබදු වෙනවා. ඒ වර්ග 3 වෙන වෙනම මේකේ වග්ගත කරලා තියෙනවා. මම එකතුව කියන්නම් මුළු වක්‍රබදු විදියට රුපියල් මිලියන 2023 දී 134,903ක්, 24 දී රුපියල් මිලියන 146,561ක්, 2025 දී රුපියල් මිලියන 135,547ක්. ඒ වක්‍රබදු විදියට අය වෙච්ච ප්‍රමාණ. ඊට අමතරව සෘජු බදු සංස්ථාපිත ආදායම් බදු විදියට අය වෙලා තියෙනවා 23 දී රුපියල් මිලියන 13,971යි, 24 දී රුපියල් මිලියන 18,314යි, 25 දී රුපියල් මිලියන 19,969යි. ඊට පස්සේ රෝමානු අංක 4 පිළිතුර වෙන්නේ 2025 ජනවාරි 11 සිට ක්‍රියාත්මක වන නවතම නිෂ්පාදන බදු සංශෝධනයෙන් පසු සිගරට්ුවක් මත අය කරන බදු සමස්ත බදු ප්‍රමාණයන් මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. මිලිමීටර් 72 ඉඳලා මිලිමීටර් 84 දක්වා වන සිගරට් සඳහා 109.95ක්, මිලිමීටර් 67 ඉඳලා මිලිමීටර් 72 දක්වා වන සිගරට් සඳහා රුපියල් 95.88ක්, මිලිමීටර් 60 සිට මිලිමීටර් 67 කියන පරාසයට අයත් සිගරට් සඳහා රුපියල් 69.15ක්, මිලිමීටර් 60ක් නොයික් වන ඒවා සඳහා රුපියල් 26.59ක් විදියට තමයි ඒ බදු අය කිරීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව ඒකේ පස්වෙනි එකට පිළිතුර වෙන්නේ මිලිමීටර් 72 සිට මිලිමීටර් 84 දක්වා රුපියල් 150යි, මිලිමීටර් 67 ඉඳන් මිලිමීටර් 72 දක්වා රුපියල් 125යි, මිලිමීටර් 60 සිට මිලිමීටර් 67 දක්වා රුපියල් 100ක් සහ මිලිමීටර් 60 නොඉක්මවන ඒවා වෙනුවෙන් රුපියල් 35යි. ඊට පස්සේ 6 රෝමානු අංක 6 පිළිතුර වෙන්නේ මිලිමීටර් 72 සිට මිලිමීටර් 84 පරාසයට රුපියල් 160යි, මිලිමීටර් 67 ඉඳන් 72 දක්වා 135යි, මිලිමීටර් 60 ඉඳන් 67 දක්වා 105ක් සහ මිලිමීටර් 60 නොඉක්මවන රුපියල් 40යි. ඊට පස්සේ 7 රෝමානු අංක 4 පිළිතුර දුම්වැටි මත බදු පැනවීමේ අරමුණ වන්නේ රජයේ ආදායම් උත්පාදනය කරන අතරම දුම්කල පරිභෝජනයෙන් පැන නගින සෞඛ්‍ය සේවා වියදම් සහ වෙනත් සමාජීය හා ආර්ථික පිරිවැය වැනි අහිතකර බාහිර බලපෑම් වල පිරිවැය අන්තර්ගහණය කර ගැනීමයි. ඊට පස්සේ ප්‍රශ්න අංක 8 පිළිතුර නැත. ඉහතින් 7 මගින් සඳහන් කර පැහැදිලි කර ඇති පරිදි දුම්වැටි මත බදු පැනවීමේ මූලික අරමුණ වන්නේ දුම්කොළ පරිභෝජනයේ නැතිවන අහිතකර බාහිර බලපෑම් අන්තර්ගහණය කර ගැනීමයි. ඒ අනුව රෝමානු අංක 2 යටතේ ලබා දීුණු පිළිතුරේ පරිදි 2023 වර්ෂයේ සිට රජය විසින් අවස්ථා කිහිපයකදීම දුම්වැටි මත පනවා ඇති බදු සංශෝධනය කර ඇත. මෙම බදු සංශෝධනවල ප්‍රතිඵලයක් ලෙස සමස්ත දුම්වැටි නිෂ්පාදනය 2022 වසරේදී රුපියල් බිලියන 2.8 සිට දුම්වැටි නිෂ්පාදනය 2022 වසරේදී බිලියන 2.8 සිට 2025 වසර වන විට බිලියන 1.9 දක්වා 32%කින් පහත වැටි ඇත. ආයන්න පැන නොනගී අදල් නොයේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ පිළිතුර සුජාන්ත වෙනවා. විශේෂයෙන් මේ සිගරට් සහ මත්පැන් මත පදවන බදු විශේෂයෙන්ම කර්ම බදු විදිහට තමයි හඳුන්වන්නේ. මොකද හේතුව දැන් බලපුවාම මේ 2000 WHO වාර්තා 90 වසරකට 13,000කුත් 20,000කුත් අතර මේ සිගරට් බීමෙන් මිය යනවා කියලා දාලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවීක් 250 ලංකාවේ කැන්සර්ස් එනවා කියලා මේ දුම්වැටි සහ මේකත් එක්ක ඇති වෙලා තිබෙන තත්ත්වයක්. ඒ වගේම මේකෙන් 35 835ක් 2022 කරු කතානායකතුමනි වෙලා තියෙනවා ඒකෙන් 16398ක් පිරිමි 19457ක් කාන්තාව විශාල වශයෙන් කාන්තාවොත් දැන් මේ ස්මෝකින් නැත්තම් මේ සිගරට් බීමට ඇබ්බැහි වෙලා තිබෙනවා 72%ක් විතර මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙනවා කියලා තමයි එන්නේ. ඒ නිසා මම අහන්න කැමතියි දැන් ඒක ඒ වගේම අනෙක් පැති තියෙන කාරණේ තමයි. දැන් රුපියල් 160ක වෙන සිගරට් එකකට ආණ්ඩුව රුපියල් 109ක් බද්දක් ගන්න. රුපියල් 160 සිගරට් එකකට. එතකොට මේ විදිහට ගත්තන් පස්සේ අතිවිශාල බදු ප්‍රමාණයක් ගන්නවා වගේම අනෙක් පැත්තෙන් තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවට විශාල වශයෙන් ඔබතුමා දන්නවා විශාල සිගරට් ප්‍රමාණයක් හොරට විශේෂයෙන් ඩිටෙක්ෂන් වලට අහුවෙලා විශාල ප්‍රමාණයක් ලංකාවට විශාල වශයෙන් ගෙන්නනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කරු කතානායකතුමනි සමහර කුඩා වෙළඳසල් වල ගිහිල්ලා බලපුවාම ගෝල්ඩ් ලීෆ් පැකට් එකේ නැත්නම් ඩැනිල් පැකට් එකේ මම දන්නේ මම සිගරට් බොන කෙනෙක් නෙමෙයි නමුත් තියෙන තත්ත්වයන් එක මම බැලුවේ ඒ වගේ විකුණනවා අර කුඩා සිගරට් එකක් ගියාලා අර නම දාලා මෙලෙන්ද දන්නවා මොකද්ද දෙන්නේ කියලා ගන්න එක්කලත් දන්නවා දෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේ විදිහට මේ ඉලිසිට් නැත්නම් මේ 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 විශේෂයෙන්ම නීති විරෝධී සිගරට් ලංකාවට එන එක සම්බන්ධව ඔබතුමාලට වැඩපිළිවෙලක් නැද්ද මේ ක්‍රියාවලියට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න සහ විශේෂයෙන්ම මේ මදු ලබා ගන්නා වගේම අනිත් පැත්තේ මිනිස්සුගේ කැන්සර්කට මේකේ යම්කිසි ප්‍රමාණයක දායකත්වයක් ආණ්ඩුව විදිහට දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ නලින් ජයසිමත්තුමා තියෙන නිසා මේ කැන්සර් පේෂන්ට්ස්ලාට අද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අවශ්‍ය කරන බෙහෙත් ටික ගන්න බෑ එක පැත්තකින් බෙහෙත් නෑ දෙක සහ විශාල වියදමක් යනවා මේ බෙහෙත් වලට. එනිසා මේකෙන් යම් කිසි විදියකට මේ ස්මෝකින් වලින් නැත්තම් මේ සිගරට් බීම තුළ ඒකෙන් හම්බෙන ආදායම යම් කිසි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන් කැන්සර් පේෂන්ට්ස්ලාට දෙන විදිය වැඩපිළිවෙලක් හදන්න පුළුවන් දෙයක් මම අහනවා.
ඔව් ඔබතුමා දක්වපු කරුණු ඇත්තටම සලකා බලලා තමයි මේ කටයුතු කරන්නේ. මොකද මේ 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 බදු විදිහට අය කරගන්න මුදල් තමයි මේ සෞඛ්‍ය වෙනුවෙන් යොදවන්නේ. ඒ වෙනුවෙන් විශාල මුදලක් යොදවනවා. ඊට අමතරව අර ඔබතුමා අහපු ප්‍රශ්නෙට මේ නීති විරෝධී විදිහට මේ රටට එන සිගරට් මේ නවත්තන්න අරගෙන තියෙන පියවර ගත්තොත් දැන් අපි කලින් තිබුණට වැඩිය ඉතාමත් කාර්යක්ෂම විදිහට සුරාපද දෙපාර්තමේන්තුව ඔබ දකින්න ඇති පහුගිය වකවානුව ගත්තොත් විශාල වැටලීම් ප්‍රමාණයක් කළා. ඒ වැටලීම් වලින් සිගරට් ওই නීති විරෝධී විදිහට මේ රටට ආපු සිගරට් මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන ඒවා විනාශ කළා. ඊටත් අමතරව ඔබටත් පුළුවන් එහෙම දන්නවා නම් මහ ජනතාවට පුළුවන් සුරාපද දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න මේ වගේ නීති විරෝධී විදියට ආපු සිගරට් විකුණා තැන් තියෙනවා නම් එන තොරතුරු තියෙනවා නම් දැනුම් දෙන්න වහාම වැටලීම් කරලා ඒ අත්අඩංගුවට ගැනීමෙන් කටයුතු කරනවා. ඒත් එක්කම විධිමත් යාන්ත්‍රණයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා පුළුවන් තරම් මේ නීති විරෝධී විදියට මේ එන සිගරට් නවත්වීම සඳහා.
ගරු මන්ත්‍රීතුමා
දෙවෙනි අතුරු ප්‍රශ්නේ විශේෂයෙන් ගරු කතානායකතුමනි දැන් අද ඔබතුමාලා ඒ වගේම අනෙක් පැත්තෙන් ලංකාවේ මත්පැන් වලට කාලා තියෙන බද්ද දැන් උදාහරණයක් ගත්තොත් ගල් බෝතලයක් අද රුපියල් 3700කට තමයි වෙළඳපළේ විකිණෙන්නේ. රුපියල් 2200ක් මේකෙන් ආණ්ඩුව බදු විදියට ගන්නවා. එතකොට බෝතලේ ගාන කොච්චරද කියලා හොයා ගන්න පුළුවන්. ඉතින් අද මිනිස්සුන්ට ගම්වලට කියලා බලපුවාම ඔබතුමාලා කොයිතරම් මේ සංඛ්‍යා දත්ත කිව්වත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අද ග්‍රාමීය මට්ටමින් ගත්තට මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. කරවල වෙළඳ පොළකට ගිහිල්ලා බලපුවාම කිලෝ එකක් ගත්ත මිනිහා දැන් ගන්න ග්‍රෑම් 100යි. මිනිස්සු ගතේ සල්ලි නෑ. ඒතර මිනිහෙකුට මම ඊයේ පෙරේද තැනකට ගිහිල්ලා ඇහුවාම එයාට සහෝදරයා කිව්වා ලක්ෂ දෙකක විතර බිස්නස් එකක් තියෙනවා මේ මේ ඒ රෙස්ටෝරන්ට් එකේ. හැබැයි 190,000ක් පවුදා උදේ ගිහිල්ලා බඩු ටික ගන්න යනවායි කියන. රුපියල් 10,000යි දවසට තියෙන්නේ. ඉතියා කියනවා පස්සෙන්ම මම වැඩ කරන මම කොහොමද මේකට මුණ දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ වැඩෙත් එක්ක ගල් බෝතලයක්වත් අඩුම තරමේ 3700ක තමුන්නාසේ 2200ක් බදු ගහලා අය කරගත්තෙන් පස්සේ මිනිස්සුන්ට බොන්න එන්නේ ඉලිසිට් එක. ඒ කියන්නේ නීති විරෝධී මත්පැන්. දැන් නීති විරෝධී මත්පැන් බීම නිසා ගිය සතියේට පිරිසතිය කරු කතානායකතුමා විශේෂයෙන් වයිකාල ප්‍රදේශයේ වෙන්නප්පුවේ 2026 ජනවාරි මාසේ 7 දෙනෙක් මරුණා.
ගරු මන්ත්‍රීතුමා මේ දුම් වැටි ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන්
මම ගැන තමයි අහන්න ඔබතුමා. මේක මේ බද්ද එන්නේ එකට නේ කරු කතානායකතුමා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මේ සම්බන්ධව ඔබතුමාලා මොකද්ද ගන්න පියවර? මොකද මේ මේ එක පැත්තකින් නීති විරෝධී මත්පැන්. වැඩි වෙනවා. මොකද අර සාමාන්‍ය පොඩි තියෙන මේ බීම නැති වුණ ගම. ඒ නිසා මොකක් හරි ක්‍රමවේදයක් ඔබතුමාලා හදනවද මේ මේකත් දවන්ත සෞඛ්‍ය ප්‍රශ්න බඩට පත් වෙලා තියෙනවා.
ගරු අම නියෝජ්‍ය මාතුමා.
ගරු මන්ත්‍රීතුමා ආහාර මේ අහන ප්‍රශ්නය මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයට අදාළ උත්තරයක් නෙමෙයි වුණත් මම පිළිතුරක් දෙන්නම්. අදාළ නැහැ ඇත්තට මේක වෙනම දෙයක් නේ. දුම්වැටි ගැන අහලා මත්පැන් ගැන අහන්නේ ඇත්තටම දැන් රජයේ විදිහට මේ නීති විරෝධී මත්පැන් ප්‍රවර්ධනය වෙන එක මර්ධනය කරන්න විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා සුරාපද්‍ය දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම. ඊටත් අමතරව අර ඔබ අහන විදිහට මේ මත්පැන් මිල අඩු කරලා ඒ පුරින් මත්පැන් ප්‍රමාණය ප්‍රවර්ධනය කිරීම ඇතුළේදී ඒ ඇතුළේදී ගැමි කාන්තාව පවුල පීඩනයට පත් වෙනවා. ඉතින් ඒ පැතිත් අපි සලකලා බලන්න ඕන. ඒවත් එක්ක නීති විරෝධී මත්පැන් පැහැදිලිවම ඒවා මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඊටත් අමතරව මේ මත්පැන් වලින් එන ආදායම ඉතාමත් නිවැරදිව අය කරගන්න මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. ඒ වෙනකොට මේක පැහැදිලිවම සුරාපද්‍ය දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක ලබාගෙන තියෙන ජයග්‍රහණ ඇතුළේදී ඒක පැහැදිලිවම පේනවා. ඉතින් ඒ සඳහා නිවැරදි වැඩපිළිවෙලක් රජයේ විදිහට නිවැරදි දැක්මක් ඇතුව කටයුතු කරන් යනවා කියන එක තමයි මට උත්තරයක් දෙන්න තියෙන්නේ.
ප්‍රශ්න අංක 4 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා කුෂ්කර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඇසීමට.
ගරු කතානතුනි මම ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, නලින් බණ්ඩාර මැතුමා අහන ප්‍රශ්නෙට පිළිතුර ආයක තල් පිටිගල ජලාශය ආරම්භ කරන ලද වර්ෂය 2018.05.10 දින ආරම්භ කර ඇත. එම ව්‍යාපෘති අරමුණු කවරේද? පිළිතුර වාර්ෂිකව මෙගාවෝට් 51.6 විදුලි බලය ජනනී කිරීම, බත්මැඩිල්ල අමුණ හරහා වාරි ජලය කාර්යක්ෂමව සැපයීම, වසර පුරා HR 810 වගාබීම් සඳහා ප්‍රමාණවත් වාරි සැපයුම ලබා දීම, අලුතින් හඳුනාගත් HR 400 පමණ නව වගාබීම් සංවර්ධනයට අවශ්‍ය අතිරික්ත ජලය ලබා දීම, කෘෂිකාර්මික විදුලි බල හා පාරිසරික අවශ්‍යතා සපුරා ලමින් ජලය නැවත මහවැලි පද්ධතියට යොමු කිරීම, රන්ටැඹේ සිට මිනිපේ දක්වා මහවැලි ජලපද්ධතියේ 15 ප්‍රදේශවල HR 8000 අධික වගාබීම් වලට ප්‍රතිපාදන සැපයීම, ඊට පස්සේ MCM 40 ජල ප්‍රමාණයක් රන්ටැඹේ ජලාශයට මුදාහැර අතිරේක විදුලි බල උත්පාදනයට දායක වීම, අනාගතයේ 15 උමාවයේ ජල හරවා යැවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් එම ජලයේ රන්දිනිගල ජලාශයට හරවා වැඩි විදුලි බල උත්පාදනයක් සිදු කිරීම. රෝම 3 පිළිතුර ඍජු ශ්‍රමය යොදා ගන්නා ලදි. රෝම 4 පිළිතුර රුපියල් මිලියන 726.44 2024. රෝම 5 රටේ පැවති මූල්‍ය අර්බුද හේතුවෙන් මහා පරිමාණ සම්වර්ධන ව්‍යාපෘති කමිටුවේදී දෙන ලද උපදෙස් අනුව මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව නවත්ව දමා ඇත. රෝම 6 මෙම ව්‍යාපෘතිය සඳහා ශක්්‍යතාවක් පවතින බැවින් රජයේ උපදෙස් ලැබුණු පසු ව්‍යාපෘති කළමනාකරණ ඒකකය නැවත පිටුවා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර නැවත ආරම්භ කිරීම සිදු කරනවා. ආයන්න පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වාරි මාර්ග සම්බන්ධවමයි. විශේෂයෙන්ම අවුරුදු 76ක සාපයක් තිබුණු කාලේ හැදුණු දැවැන්ත මහවැලි ව්‍යාපෘතියේ අවසාන අදියරේ තමයි අපි ඉන්නේ. අපි දන්නවා අපේ ඇමතිතුමා පොල්පිතිගම, ඔබතුමාගේ පොල්පිතිගම, ඒ වගේම ඇහැට්වැව, ගල්ගමුව, මහව, අඹම්පොළ, යාපහුව කියන ප්‍රදේශයට මහවැලි මහඇලෙන් ජලය හෙක්ටයාර 12,500 ක විතර ප්‍රමාණයක් අස්සද්දන්න කුඩා වැව් 100කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය කරන්න ඒ ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙනවා. එතකොට වර්තමාන රජයේ විදියට ඒ දැවැන්ත මහවැලි ව්‍යාපෘතියේ අවසාන අදීරයේ තියෙන අවසාන 1/2-3 කොටස තමයි අපි අද වයඹ මහවැල ඒ වගේම උතුර දක්වා ගමන් කරන මහවැලි ජලය ගෙන යන ඒ උමග අවසන් වෙලා තියෙනවා. ඇතුළු ඇල මේ ව්‍යාපෘති දෙක තමයි දැන් අවසන් වශයෙන් අවසන් කරන්න තියෙන්නේ. එතකොට විශේෂයෙන් ඔබතුමාගෙන් මම අහන්න කැමතියි වයඹ මහවැල සම්බන්ධයෙන් මේ වන විට තියෙන ප්‍රගතිය මොකද්ද? කවදා වෙනකොට මේ වයඹ මහවැල ව්‍යාපෘතිය අවසන් කරන්න පුළුවන්ද? ඔබතුමාගේ පොල්පිටිකම සාස්ත්‍රීක කරන්න පුළුවන් මහවැලි වතුර එන්නේ කවදද කියලා.
ගරු නියෝජ්‍ය මහත්තුමා.
ඔව් වැදගත් ප්‍රශ්නයක් යොමු කරේ. මේක 1/2-3 නෙමෙයි තියෙන්නේ. මේ ඇත්තරම විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා මේ උතුරු පළාත් ඇල, මිනිපේ ඇල, වයඹ ඇල මේක ඇලවල් 3ක් ප්‍රධානික උතුරු පළාත් ඇල. එතකොට මේ වගේ විශාල නාස්ති ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම කඳු විදින්න ගිනපු යන්ත්‍ර වෙනුවෙන් වෙනම අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා කෝටි ගාණක් මුදල් ගෙවන්නලා තියෙනවා අපරාදී. එතකොට එහෙම නාස්ති ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. උතුරු පළාත් ඇලට වැඩ කටයුතු වලට පමණක් ගිය අවුරුද්ද විතරක් මිලියන 32,000ක් වෙන් කළා මුදල්. ඒ අනුව කිලෝමීටර් 28ක ටනල් එක වැඩ අවසන් කළා. ඒ නිසා ඊළඟටත් තව වැඩ ගොඩක් යන්න තියෙනවා. ඔකට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා මේක ඉතුරු වෙච්ච ප්‍රමාණය විශාලයි. විශේෂයෙන්ම වයඹල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගත්තාම මේකේ අතර මේක අතහැරලා තිබුණේ මේ වැඩේ කරන්න බෑ කියන තැනට මේක විසි කරලා තිබුණේ. ඒ අනුව මේකේ ලොකු සංවාදයක් අපි හදාගත්තා. සංවාදයක් හදාගෙන නැවත වයඹ පළාත් ඇල වැඩ ආරම්භ කිරීම සඳහා තීන්දුවක් අරගෙන තියෙනවා. ඊට අදාළ මූලික කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව එන වසර තුල මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා වයඹ පළාත් ඇල වැඩ ආරම්භ කිරීමට තමයි සැලසුම් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම ලේනතර දක්වා ටනල් එක ගහන්න තියෙනවා කිලෝමීටර් 8ක දුරක් ගහන්න තියෙනවා. ඒක තමයි ටිකක් ලොකුවට තියෙන කාරණාවක් විදිහට තියෙන්නේ. ඊට පස්සේ තව කාල රක්ෂිතයට අදාළ වැඩ කොටස් ප්‍රමාණයක් තියෙනවා. ඒ කටයුතු සියල්ල ආරම්භ කරලා ඉදිරියට අරගෙන යන්න මේනකොට රජයේ විදිහට තීන්දුවක් අරගෙන තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
මම හිතන්නේ මගේ ඔබතුමාගේ ප්‍රශ්නේදී වයඹ ඇල ව්‍යාපෘතිය නතර වෙලා තිබුණා කියලා කියපු එක මම හිතන්නේ මම පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම වැමැඩිල්ල ජලාශය සිට ඒ ඉදිකිරීම් 90%ක් විතර, ඒ කියන්නේ වයඹට එපිටින් මධ්‍යම පළාතේ ඉදිකිරීම් අවසන් වෙලා තිබුණේ. ඒ කියන්නේ මේ ව්‍යාපෘතියම තමයි. එතකොට ඒකේ ඉතිරි කොටස තමයි කරන්න තිබුණේ. හැබැයි නතර වෙලා තිබුණා කියන එක මම පිළිගන්නේ නැහැ. අනිත් එක මම ප්‍රතිසත්‍යයක් විදිහට කිව්වේ 1970 මහවැලි ගඟ පොල්ගොල්ලෙන් හරවපු තැන ඉඳන් ගත්තාම සමස්ත මහවැලි ව්‍යාපෘතිය ඉතාම සුළු කොටසක් තමයි මේ ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට මම ඔබතුමාගෙන් අහන දෙවැනි අතුරු ප්‍රශ්නය තමයි අද සමස්ත වාරි පද්ධතිය විශේෂයෙන්ම කුඩා වැව් ඒ වගේම අනිත් ඇලවල් අමුණු විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔබතුමාගේ රජයක් විදිහට මම දැක්ක ගිය අයවැයනොත් මේ කුඩා වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් කතා වුණා, මුදල් වෙන් කරා. මේ වන විට ඒ සම්බන්ධව ඔබතුමා නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට මොකද ප්‍රගතියක් තියෙනවද? ඒ ප්‍රගතිය ගැන ඔබතුමාට මොනවද කියන්නේ?
නියෝජ්‍ය අමාත්‍යතුමා,
දැන් ගත්තාම මෙමයයි එකක් තමයි මේ කඳු විදින පොළොව හීල් කරන යන්ත්‍රයක් වෙනුවෙන් ඒ යන්ත්‍රයේ අපි කිසිම ප්‍රයෝජනයක් ගත්තෙත් නැහැ. නිරපරාදේ 1,700,000,000 අපට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා චීනෙට. එතකොට අන්න එහෙම තමයි නාස්ති කරලා තියෙන්නේ. එතකොට මේ එකම එක සිද්ධියක් විතරයි මේ කිව්වේ. එතකොට දැන් ගිය අවුරුද්ද විතරක් උතුරු පළාත් ඇලට රුපියල් මිලියන 32,000,000 ආණ්ඩුව වෙන් කරන්නේ ඇයි? එතකොට මේක 98% මට්ටමට ගිහිල්ලා තියෙනවා නම් ඒ සා විශාල මුදල් ප්‍රමාණයක් ඒ එක ව්‍යාපෘතික විතරක් වෙන් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මිලියන 32,000,000 වෙන් කරලත් වැඩේ අවසන්ද? වැඩේ අවසන් නැහැ. තමත් අති විශාල වැට ප්‍රමාණයක් ඒකේ කරන්න තියෙනවා. මේකේ ව්‍යාපෘති තුනක් තියෙනවා. මිනිපෙළ ව්‍යාපෘති, උතුරු පළාත්තල වයඹල. එතකොට මේ අනුව මේ කටයුත්ත ඇත්තරම මේකේ සල්ලි නැතුව මේක නතර වෙලා තිබුණේ. මේ සඳහා විශාල ණය ප්‍රමාණයක් ගත්තා. ඒ ණයත් ඉවරයි, වැඩෙත් ඉවර නැහැ. වැඩේ අතරමැද්දේ කඩකපල්ුණා. ඒ තත්වයන් එක්ක තමයි මේ ව්‍යාපෘති සම්පූර්ණයෙන් නතර වෙලා තිබුණේ. නතර වෙලා තිබුණු ව්‍යාපෘති තමයි නැවත කතාවක් ආරම්භ කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපේ ආණ්ඩුව යටතේ ඒ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරලා ඒව සාර්ථක කරනවා. එතෙන් අපි මේ වෙනකොට තීන්දුව తీරන අරගෙන තියෙනවා. ඊට අදාළව මේ වෙනකොට වැඩ ආරම්භ කරලා තියෙනවා.
ප්‍රශ්නාංක පහ, ගරු කින්ස් නෙල්සන් මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇතුළත.
ගරු කථානායකතුමනි, මම අහනවා.
ගරු අමාත්‍යතුමා,
කථානායකතුමනි, එතුමා අහන පළවෙනි ප්‍රශ්නය 2015 වර්ෂයේ ඉඳලා තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ලාබලා ලොකු ලයිස්තුවක් තියෙනවා, මම කියවන්නම් සභාගත කරන්නම්. 2026-6:30 වන විට, මේ අවුරුදු විතරක් මම කියන්නම්, ආදායම රුපියල් මිලියන 7234යි, වියදම පුනරාවර්තන වියදම් රුපියල් මිලියන 10423යි. දිගටම මෙහෙම ලාභයක් තමයි වාර්තා වෙන්නේ. දෙවැනි කොටස මේ වනට ක්‍රියාත්මක වන තැපැල් කාර්යාල අධිශ්‍රේණි තැපැල් කාර්යාල 52යි, පළමු පෙළ තැපැල් කාර්යාල 294යි, දෙවන පෙළ තැපැල් කාර්යාල 301යි, මුළු තැපැල් කාර්යාල සංඛ්‍යාව 647යි. ඊට අමතරව උප තැපැල් කාර්යාල 3282ක් ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් ස්ථාපිත කිරීමට අපේක්ෂිත තැපැල් කාර්යාල ස්ථාපිත කරන්න යෝජනාවක් නැහැ ගරු කථානායකතුමනි. ගිය වසරේදී අපි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල 14ක් සමහර අපේ අපි කුලියට හිරපු තැන් කීපයක් තිබුණා, ඒවේ අලුත් ඉදිකිරීම කළා. ඊට අමතරව අලුතෙන් ස්ථාපනය කරන දවසක් නැහැ. තිබෙන ඒවා නවීකරණය කිරීම සහ තිබෙන ඒවා අලුත් ගොඩනැගිලි ඉදිකිරීම තමයි කරන්නේ. නව තැපැල් කාර්යාලයක් ස්ථාපිත කිරීමේදී සලකා බලන කරුණු පහත පරිදි වෙනවා. එම ප්‍රදේශයේ නව තැපැල් කාර්යාලයක් ස්ථාපනය කිරීමට අදාළ සේවා අවශ්‍යතාවය, අදාළ ප්‍රදේශයේ ජනගහන ඝනත්වය, යෝජිත ස්ථානයේ සිට පවත්න තැපැල් උප තැපැල් කාර්යාල අතර දුර ප්‍රමාණය, තැපැල් කාර්යාලයක පිහිටුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සලසා ගැනීම හැකියාව මත තමයි තැපැල් කාර්යාලයක් අලුතෙන් ස්ථාපිත කරනවා නම් කරන්නේ. මේ වන තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පහත පරිදි අංග පහ, ස්ථිර සේවක පුරප්පාඩු සංඛ්‍යාව 4753යි, ලියාපදිංචි ආදේශක පුරප්පාඩු සංඛ්‍යාව 3128යි, එවන මුළු පුරප්පාඩු 7888ක් පවතිනවා. දෙපාර්තමේන්තු සතු වාහන සංඛ්‍යාව 250යි, වෙන්දේස් කිරීම සඳහා නිර්දේශිත වාහන නැහැ. 7, දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම ගණලමු ක්‍රියාමාර්ග පහත පරිදි වෙනවා. ආදායම් විවිධාංගීකරණය, තැපැල් දෙපාර්තමේන්තුව නව ආදායම් උත්පාදන කරන COD, SL Post, Courier, EMS, TDS, AdMail වැනි සේවන් හඳුන්වා දීම, මෙහෙයුම් ක්‍රියාවලිය නවීකරණය කිරීම, ඩිජිටල් පරිවර්තනය, දැන්ටමත් අපි CRU එකක් නැත්නම් පාලන හා ප්‍රචාර ඒකක ස්ථාපනය කරලා මේ කටයුතු කරගෙන යනවා. ආ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, බොහොමත් ස්තුතියි ගරු ඇමතුමනි. ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් තැපැල් සේවයේ දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයන් වාර්තා කරන අවස්ථාවේ ඇඟිලි සලකුණු මගින් වාර්තා කරන අවස්ථාවේදී මේ අයට ප්‍රායෝගික ගැටලු රාශියක් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. දැන් ප්‍රධාන ගැටලුවක් තමයි දැන් තැපැල් සේවය කරන නිලධාරීන් අනිත් රජයේ කාර්යාල වගේ උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් සේවය කරන්නේ පමණක් වලට පැය 24 පවා සේවය කරනවා. විශේෂයෙන්ම ලිපි පාර්සල් ප්‍රවාහන සේවය වගේ සේවය කරන සංවල පාන්දර 3-4 වෙනකම් සේවය කරනවා. එතකොට ඇඟිලි සලකුණු මගින් සේවයට වාර්තා කරන අය අත්තිකාලම් ඒ අයට ලබා ගන්න අවස්ථාවේදී ඒ අය කියනවා අර ඇඟිලි සලකුණු ඒක සටහන් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ මේ සේවයේ කාලයට අමතර සේවය කරන අයට මොන හරි ක්‍රමවේදයක් හදලා තියෙනවද මේ අත්තිකාලම් මේ සේවකයන්ට ලබා දෙන්න? තොර කථානායකතුමනි, පහුගිය අවුරුදු අගෝස්තු මාසයේ පමණ මේ ප්‍රශ්නය සැලකිතු මට්ටමකට සාකච්ඡා වුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ මේ අතිකාල ඇතුළු දීමනා ලබා ගැනීමේදී තාම අවිධිමත් ක්‍රමයක් පැවතුණි. ඒ අනුව තමයි මධ්‍යම තැපැල් හුවමාරුවට විශේෂයෙන්ම ඇංගිලි සලකුණු යන්ත්‍ර සවිකලේ. එයින් කිසිම ආකාරයක ඔවුන්ගේ අතිකාල ඇතුළු අනිකුත් දීමනා නියමිත පරිදි ලබා ගන්නවට කිසි බාධාවක් කරන්නේ නැහැ. අපි ඒක තැපැල්පත්තුමා සහ වෘත්ති සමිති නියෝජිතක සාකච්ඡා කරලා යම් වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. තවත් අඩුපාඩුකම් තියෙනවා හදන්න පුළුවන්. අපිට අවශ්‍ය කරු මන්ත්‍රීතුමා රජයේ හැටියට, මොකද දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමට වඩා වියදම් වැඩි, පුනරාවර්තන වියදම වැඩි. මේ සාමාන්‍යයෙන් මිලියන 7000ක පමණ දැනටමත් පරතරයක් පවතිනවා. එතකොට භාණ්ඩාගාරයෙන් තමයි මේක දරන්නේ. එහෙමනම් මේ ලබා දෙන මුදල විධිමත්ව හරි විදිහට ලබා දෙන්නට ඕන. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තමයි මේ හදලා තිබෙන්නේ. ඒකෙදි සමහර වෙලාවට කෙනෙකුට අර කලින්ම අවිධිමත් විදිහට ගන්න ගත්ත ක්‍රමයටම ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ විධිමත් භාවය යටතේත් වැඩ කරන හැටි අසාධාරණයක් වෙනවා නම් අපි ඒක සලකා බලනවා. විශේෂයෙන්ම ඔය ඇඟිලි සලකුණු යන්ත්‍රය සකස් කරාට පස්සේ සමහර තැපැල් සේවකයන්ට තිබුණා ඔවුන් යම් ක්‍රමයක් හදාගෙන හිටියා කාර්යාලීය දුම්රිය සහ බස් රථ භාවිතා කරලා ඒ කාලේ වෙලාව ඇඩ්ජස්ට් කරගන්න අපි ඒකත් කළා දුන්නා. ඒ හැටියට අපි පුළුවන් තරම් නම්‍යශීලී වුණා. නමුත් ඇඟිලි සලකුණු යන්ත්‍රය කියන එක රජයේ ප්‍රතිපත්තියක් හැටියට කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන හදප එකක් ක්‍රියාත්මක කරා. ඒ යටතේ මොන හරි තව ප්‍රශ්න තිබෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතුමා, දැන් පහුගිය කාලේ දිගින් දිගටම අපිට අහන්න ලැබුණු දෙයක් තමයි දැන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඇමරිකානු එක්සත් ජනපදයට ඩොලර් 106කට ආසන්න මුදලක් හැකර් විදිහේ හැකර්ලා අතට ගිහිල්ලා මේ මුදල දැන් නැති වෙලා තියෙනවා. ඒ වගේම මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5 වගේම තමයි මේ සිද්ධියත්. දැන් රටේ ජනතාවට රජයේ විසින් තාම පැහැදිලි උත්තරයක් ලබා දීලා නැහැ රජයේ විදියට. ඒ වගේම මේ ඩොලර් 100කට 106කට ආසන්න මුදලක් තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඇමරිකානු එක්සත් ජනපදයට හැකර්ලා විසින් අරගත්ත කියලා කියනවා. දැන් රටේ ජනතාවගේ මතයක් ගොඩනැගිලා තියෙනවා. ගොඩනැගිමින් පවතිනවා මේ හැකර්ලා රජයේ විසින් නිර්මාණය කරන හැකර්ලාද කියන එක ඒක තාම නිවැරදි කරන්න බැරිලා තියෙනවා රජයක් විදියට. ඉතින් ඔබතුමාගේ විශේෂ විදියට, ඔබතුමාගේ අමාත්‍යාංශ විදියට මේ සම්බන්ධව මොකක් හරි පැහැදිලි උත්තරයක් ලැබිලා තියෙනවා? අපි දැක්ක FBI එකට මේක වාර්තා කරලා තියෙනවා කියලා කිව්වා. නොයෙකුත් ආයතන වලට මේක තාම පැහැදිලි උත්තරයක්, මේ ලක්ෂ ඩොලර් 106ට ආසන්න මුදලක් අතුරුදහන් වෙලා තියෙනවා අපේ රටේ සල්ලි, රජයේ සල්ලි. ඉතින් මේ සම්බන්ධව ඔබතුමාට මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ, ගරු ඇමතුමා?
ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා අහන වර්ගයේ ප්‍රශ්නයක් නෙවෙයි ඔය. වටේ ඉන්න අනිත් අය වගේ වැහුවාට ඔබතුමා දන්නවා වෙච්ච සිදුවීම මොකද්ද කියලා. මේ තැපැල් දෙපාර්තමේන්තුවේ යම් මුදලක් අස්ථානගත වීම පිළිබඳව වෘත්තීය සමිතිවත් විපක්ෂ මන්ත්‍රීවරුවත් නෙවෙයි කිව්වේ. ඉස්සෙල්ලා මම තමයි එළිදරව් කරේ මෙහෙම පැමිණිලක් අපිට ලැබිලා තිබෙනවා. අපි විමර්ශන කරමින් යනවා. ඒ අනුව මෙන්න මෙවැනි මුදලක් අස්ථානගත වීමක් පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා කියලා. ඒ වෙනකොටත් අපි තැපැල් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා තිබුණා. අපරාපක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු වාර්තා කරා. ඒ පරීක්ෂණ සිදු වෙනවා. ඒ අනුව මේ කොතනද වරද සිදුනේ කියන එක සම්බන්ධයෙන් සොයලා බලලා යම් පරීක්ෂණ ක්‍රියාවලිය අවසානයකුත් තිබෙනවා. අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්. සහ ඒක මේ ගරු මන්ත්‍රීතුමනි අපිම හොයාගෙන අපිම ලේදරව් කරපු එකක්.
ප්‍රශ්න අංක 6, ගරු SM මරික්කාර මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගේ ඇසීමට. ප්‍රශ්න අංක 7, ගරු චාමර සම්පත් දසනායක මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඇසීමට.
ප්‍රශ්න අහනවා මරුවක්.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ආ රෝමන් ඉලක්කම 1/2026/8 වන දිනට ඉස්රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 30,291 වේ. රෝමන් ඉලක්කම් අංක 2, දැනට අපි ප්‍රොටෝකෝල් 7ක් අත්සන් කරලා තියෙනවා. අන්තිම ප්‍රොටෝකෝල් එක තමයි මෑතකදී 2025 December 22 අත්සන් කර ප්‍රොටෝකෝලය. ඒ ප්‍රොටෝකෝලය යටතේ වාණිජ හා සේවය කියන නමෙන් තමයි ප්‍රොටෝකෝලය හඳුන්වන්නේ. දැනට අපිට කෝටා 3000ක් හම්බ වෙලා තියෙනවා. ඒ 3004 ගත්තොත් එහෙම සම්මුඛ පරීක්ෂණ සම්පූර්ණ කරමින් 881 දෙනා අතර 726 දෙනෙක්ව තෝරාගෙන අදාළ කරන විශේෂයෙන්ම මේ පිටරටට යැවීමට අදාළ කටයුතු සම්පූර්ණ කරලා තියෙනවා. ප්‍රශ්න අංක 3, දැනට අපි ප්‍රොටෝකෝල් 7කට අපි අත්සන් තබලා තියෙනවා. එක නිවාස පාදක සාතු සේවය කියාගිව කියලා අපි හඳුන්වන්නේ. ඊළඟ එක ඇවිල්ලා කෘෂිකාර්මික ඇග්‍රිකල්චර් ඉදිකිරීම ශ්‍රේෂ්ඨ ගත්තොත් එම 3 වෙනි එක. එතනදී කාණ්ඩ 3ක් තියෙනවා. එකක් තමයි ඉදිකිරීම ශ්‍රේෂ්ඨට අදාළ ඉදිකිරීම යටිතල පාසුකම් ප්‍රතිසංස්කරණය කන්ස්ට්‍රක්ෂන්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් රිනොවේෂන් කියන කාණ්ඩ තුනක් තියෙනවා. හතර හෝටල් ගෘහපාලනය, ඒ කියන්නේ හෝටල් හවුස් කීපින් කියලා අපි කියන්නේ. පස්වෙනි එක ඇවිල්ලා ආපනශාලා රෙස්ටොරන්ට්. හය නිෂ්පාදන මැනුෆැක්චරින් එක. හත්වෙනි එක වාණිජ හා සේවය මෑතකදී 2025 දෙසැම්බර් මාසේ අපි අත්සන් කරපු කොමර්ස් ඇන්ඩ් සර්විස් සෙක්ටර් කියන මේ කාණ්ඩ. මේකට අදාළ කරන තෝරා ගැනීම් පටිපාටි වලට අදාළ ගත්තොත් එහෙම පළවෙනි එක තමයි අපි slvfe.lk කියන වෙබ් අඩවිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය අපි වෙබ් ඕපන් කරනවා. ඒකට අදාළ කරන දැන්වීම් අපි නෝටිස් බෝඩ් එක හරහාත් අපි දැන්වීම් කරනවා. ඒ වගේම අපි ඔෆිෂල් ෆේස්බුක් එක හරහාත් අපි දැන්වීම් කරනවා. බොහෝ තරුණය අතර මේ ෆේස්බුක් පේජ් එකත්, ඒ වගේම අපි slvfe.lk කියන මේ පේජ් එකත් ඉතාමත් ප්‍රබලයි, ඇප්ලයි කරනවා. නමුත් මෙතන කලින් තිබිච්ච ක්‍රමවේදය තමයි ඕනතරම් අනන්ත අප්‍රමාණ වතාවක් ඇප්ලිකේෂන් බාර දෙන්න පුළුවන්. දැන් අපි අදාළ කරන ඒ අපිට කෝටාස් ලැබෙන ප්‍රමාණයට අනුව තමයි කරපතනායකතුමනි අපි සීමිත ප්‍රමාණයක් තමයි අපි ඇතුල් කරගන්නේ. හේතුව අර එළියේ තදබදයේ අඩු කිරීමට අදාළව අපි අදාළ කරන ඒ යම්කිසි සීමා සහිත අයදුම් තමයි කැඳවන්නේ. ඒ වගේම දෙවනි කාරණාව තමයි එතනදී අපි මූලික සුදුසුකම් සම්බන්ධව අපි සම්මුඛ පරීක්ෂණය අපි පවත්වනවා. ඒ වගේම ගත්තොත් එහෙම එයාලට ෆිට්නස් ටෙස්ට් එකක් තියෙනවා. ෆිට්නස් ටෙස්ට් එකට අදාළ කරන ඒ කටයුත්තත් අපි සම්පූර්ණ කරනවා. ඒ වගේම ඊළඟට අපි මේ තෝරාගත්ත පිරිසගේ ඒ ලේඛනය අපි පීබා ආයතනයට ඊමේල් මගින් අපි යවනවා. පීබා ආයතනයේ විසින් එයාලත් ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන්ම එක එක ශ්‍රේෂ්ඨ 90 තමයි ඒක තීරණය වෙන්නේ. ඒ සම්මුඛ පරීක්ෂණයත් එක්ක තෝරාගත්ත ලයිස්තුව නැවත ආයවමින් එතනදී 75%ක සංඛ්‍යාවට ලොතරැයි ක්‍රමය හරහා අදාළ කරන ඒ රැකියාව ලබා ගැනීම අදාළව අපේ ගිවිසුම් ප්‍රකාරව අපේ එකඟතාවය තියෙනවා. සාමාන්‍යයෙන් 75%ක විතර පිරිසක් තමයි තෝරා ගන්න. ඒ වගේම තමයි එක සැරේයි ලොතරියට ඇතුල් කරන්න පුළුවන් කියන එකඟතාවය තිබුණත් අපි කීප වතාවක් අපි සහනුකම්පිතව ආණ්ඩුවක් විදියට මැදිහත් වෙමින් අවස්ථා කීප වතාවක් අපි අරන් දීලා තියෙනවා. නමුත් ගිවිසුම් ප්‍රකාරව ගත්තොත් එක සැරේයි ඇතුල් කරන්න පුළුවන්. ආයන්න අදාළ නැති.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය 2026/5/22 තොරතුරු දැන ගැනීම පනතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තමයි මේ ලබාගෙන තියෙන්නේ. තොරතුරු දැන ගැනීම පනතින් මම හිතන විදිහට මේ තොරතුරු දැන ගැනීම පනතින් අරගත්ත ලිපියේ තියෙන විදිහට දැනට 3422ක් බාබෙන්ඩර්, ෂටරින්, කාපෙන්ටර්, ටයිල් මේෂන් වෛද්‍ය පරීක්ෂණයට ඊළඟට පොලිස් වාර්තා අරගෙන ඔක්කොම මම හිතන්නේ දැනට යන්න ඉන්නවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඊස්ට්‍රයිල් රජයත් එක්ක ශ්‍රමිකේ රජයන් දෙක අස්සම් කරලා තියෙනවා 14,000ක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට යන්න. 2000 මේකෙදී මන් මේ තොරතුරු දෙන්නේ විදේශ සේවායකෙන් ලබාගත්ත තොරතුරු දැනගැනීම පනතෙන් 2024 වඩු කාර්මිකෝ 1201ක් යවලා තියෙනවා. 2025 1167යි, 2026 මේ අවුරුද්දේ 77යි. සෙරමික් ටයිල් 2024/605, මේ අවුරුද්දේ 494යි, මේ 25 මේ අවුරුද්දේ 54යි. කම්බි එනැවීම් 2244/24, 25/1936, මේ අවුරුද්දේ 32යි. කපරාදු 1237/2024/2025/631, මේ අවුරුද්දේ 29යි. ඉතින් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි 2024 ප්‍රමාණයට හරි අඩක් අඩු කතානායකතුමා 25 අඩු වෙලා තිනවා. මේ 26 අවුරුද්දේ 10/90කින් විතර 24ට 25ට වැඩිය මේ විදේශ රටවල් වලට යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා විශාල පිරිසක් උද්ඝෝෂණ උපවාස පෝලිං වල ඉන්නවා. මේ විදේශ රටවල් වලට යවන ප්‍රමාණය පෞද්ගලික ආයතන වලින් යවන ප්‍රමාණය වැඩි. පෞද්ගලික ආයතන වලින් ඒජන්සි වලින් යවන ප්‍රමාණය රජයට වැඩිය වැඩි කියන එක. ඉතින් ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විදේශ රැකියා ජනාධිපතිතුමාත් ඇවිල්ලා ඉන්න ඉඳා මේ ජනාධිපතිතුමා ආපු දවසේම ප්‍රශ්නයක් අහන්න ලැබීමත් මම හිතනවා සතුටුයි ඒක. මේ ජනාධිපතිතුමා පොඩි රටේ ප්‍රශ්නයක් තියෙනවා. 25 ප්‍රමාණය ගත්තම 24 ගන්න ප්‍රමාණය 24 ඊට වැඩිය අඩු වෙලා තියෙනවා රජයෙන් යවන ප්‍රමාණය.
ගරු මන්ත්‍රීතුමා
දැන් 26 ඊට වැඩිය අඩු
වෙනවා. ඔබතුමාගේ කියන කාරණා
පැහැදිලි. ඒක මම මේ තොරතුරු දැනගැනීමේ පනතෙන් අරන් තියෙන විදේශ සේවයකින් දීපු ලිපිය. මම ඕන සභාගත කරා.
ගරු මන්ත්‍රීතුමා
මේක නෑ මොකද මගේ පළවෙනි ප්‍රශ්නේ ඒක තමයි. ඒ දැනගැනීම.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ඊශ්‍රායෙල් රජයේ විසින් යම් කිසි තීරණයක් අරන් තිබුණා. ඒ සම්බන්ධව ලිපිය අපිට ලැබුණා 6/1/2026 අවුරුද්දට අදාළව. විශේෂයෙන්ම මේ G2G සෙක්ටර්ස් හරහා අත්සන් තබපු කන්ස්ට්‍රක්ෂන් රිනොවේෂන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් විශේෂයෙන්ම කන්ස්ට්‍රක්ෂන් රිනොවේෂන් කියන මේ කාරණා දෙකට අදාළවත් ප්‍රයිවට් සෙක්ටර් එකට යාලා දෙනවා කියලා විශේෂයෙන්ම 40,000 කෝටයක ප්‍රයිවට් සෙක්ටර් එකට ඊශ්‍රායෙල් රජයේ විසින් දෙනවා කියන යම් කිසි එකඟතාවය සම්බන්ධව ලිපි අපේ ගාව තියෙනවා. ඒ මත තමයි විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය පෙබ්‍රවාරි මාසයේ සිට යුද්ධේ පටන් ගත්ත යුද්ධේ පටන් ගැනීමත් එක්ක ඒ රටේ සිද්ධ වෙච්ච තත්ත්වෙත් එක්ක එයාලා తాවකාලිකව යම් කිසි එකකතාවයකට අවිල්ල හිටියා 40,000ක් බඳව ගන්නවා කියලා. ඒ 40,000ක් බඳව ගන්නවා කියන තීරණයත් එක්ක තමයි ප්‍රයිවට් සෙක්ටර්ස් වලට අපේ ලංකාවෙන් කටේ බැඳෙන්න පටන් ගත්තේ. එතනදි ගත්තොත් එහෙම 5,404ක් ප්‍රයිවට් සෙක්ටර් හරහත් ගිහිල්ලා තියෙනවා ඊශ්‍රායෙල් වලට කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට අදාළව. ඒකේ කිසිසේත්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කාටවත් එහෙම යන්නට අපි බල කරෙත් නැහැ. කවුරු හරි පුද්ගලික කැමැත්තෙන් ගියා නම් ඒකට අදාළ කර අවස්ථා තිබුණා. නමුත් මේ G2G agreement කෝටා සහ ප්‍රයිවට් සෙක්ටර් කෝටා කියන කාරණා දෙකම ගත්තොත් එහෙම දෙකක්. ඒකට මේ සම්බන්ධව අපි දිගින් දිගටම අපි පීබා ආයතන විශේෂයෙන්ම එතන ආගමන විගමන දෙපාර්තමේන්තු වගේ එකක් තමයි පීබා කියලා කියන්නේ. ඒ ආයතනය තමයි අපිත් එක්ක මේ G2G agreement වලට අත්සන් තබන්නේ. ඒ වගේම මේ සාකච්ඡා ටික කරගෙන යන්නේ පීබාත් එක්ක දිගටම අපි සාකච්ඡා කරා. පීබා ආයතනයත් අපේ කරුණු කාරණා සම්බන්ධව යම්කිසි එකඟතාවට ඇවිල්ලා හිටියා. දැන් මෑතකදී අපි දැනගත්තා පීබා ආයතන తాවකාලිකව පුද්ගලික බඳව ගැනීම නතර කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා දැන් මෙතන යම්කිසි මෙතන මම දැක්ක එළියෙත් යම් කිසි ප්‍රශ්න ගැටලුවක නිර්මාණ කරලා තිබුණා මේ රජයට ලැබෙන කෝටාව එළියට දෙනවද කියලා. කිසිසේත්ම එහෙම එකක් නැහැ. රජයට ලැබෙන කෝටා ඒ විදිහටම තියෙනවා. ඒ වගේම අපි සමහර ශ්‍රේෂ්ඨ ගත්තොත් එහෙම කෝටාව ඉක්මමත් අපි බඳව ගැනීම කරලා තියෙනවා. විශේෂයෙන්ම හොටෙල් සෙක්ටර් වගේ දේවල් ගත්තොත් එහෙම එතනදී අපි කිසිසේත්ම අපි මේ ප්‍රයිවට් සෙක්ටර් සහ ගවර්න්මන්ට් කියන එක විදිහට අපි සලකන්නේ නැහැ. මේ දෙකක් නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ওই ප්‍රයිවට් සෙක්ටර් කාරහා යනකොට යම් කිසි නියාමනයක් අපි කරලා තියෙනවා. නමුත් ඒ නියාමනය ඉක්මවා ගිහිල්ලා ඒකට අදාළ ඊට වඩා අධික මුදලක් පුද්ගලයා ගෙවනවා නම් අපි එපා කියලා කියනවා. ඒකට අදාළ කරන පැමිණිලි මධ්‍යස්ථානයක් අපේ තියෙනවා. එතන පැමිණිලි කරන්න පුළුවන්. ඒ සියලු කටයුතු කරලා තියෙනවා. නමුත් මෙතනදී 3000 ගණනක් දැන්ටවත් යන්න බලන් ඉන්නවා. ඒ යන්න බලන් ඉන්න පාර්ශවයට අදාළව අපි අකන්න මැදිහත් වීමක් කරමින් ගරු කතානායකතුමනි අපි විසඳුමක් ලබා දීමට අදාළව මැදිහත් වෙමු.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්න.
ඔව් ගරු කතානායකතුමා දැන් තේරෙන්න ඇති මේ ළමයි යන්නේ ඉන්නේ ළමයින්ගේ බලාපොරොත්තු තියෙන එක මේ ආණ්ඩුවෙන් ආණ්ඩුව දැන් ඒ ඇමතිතුමාගේ කතාවේදීම කිව්වා ගරු කතානායකතුමා මේ පිටස්තර එන මේ ඕන දෙයක් ගැන මේ පිටස්තර ඉන්න මිනිහට හිතන්න පුළුවන්. මොකද මේ 5000 ගාණක් ඒජන්සි වලින් යනකොට මෙතන 300 ගාණක් යනකොට ඕනම කෙනෙක් හිතනවනේ. මොකද විදේශ සේවයක මැදිහත් නොවි පෞද්ගලික ආයතනයකට මේ ඒජන්සි වලට අනිවාර්යෙන් විදේශ සේවයක මැදිහත් වෙන්න ඕන. ඊළඟ එක තමයි දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතිතුමා දැන් 30,000ක් අපේ රටේ 30,000ක් කැවලා තියෙනවානේ ඊශ්‍රායෙලේ ඉන්නවානේ. දැන් ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේදී කිව්වා 30,000ක් ඉන්නවා. 30,000 කියන්නේ ලොකු ගාණක් ඊශ්‍රායෙලෙන් අපිට ලොකු විදේශ ආයෝජනයක් එන රටක්. මොකද 1,07,000ක පඩියක් අපිට ලැබෙනනේ. ඉතින් ඒකෙදි දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඊශ්‍රායෙලට ගිය අය සමහර අය කුෂිකර්ම නැත්තම් ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට ගිය අය දැන් වෙනත් රැකියාව වලට ගිහිලා තිනවා. දැන් වෙනත් රැකියාව වලට ගියාම ඒක සරණාගතව හැටියට දැන් ලංකාවට පටවන්නලා ඇත්තේ 7,000ක් විතර. හැබැයි මේක ඉන්දියාව මැදිහත් කළා තියෙනවා. ඉන්දියාව මැදිහත් කළා මේ 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 ඉන්දියානු ශ්‍රමිකයින් ඒගොල්ලෝ ඉන්දියාව මැදිහත් කළා යම් කිරි නවත්තා ගැනීමක් තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ ඊශ්‍රායෙලේ ඉන්න අපේ අයගේ ඉල්ලීමක් තියෙනවා. අපේ ආණ්ඩුවටත් ඉන්දියාව මැදිහත් වුණා හා සමානව මම හිතන්නේ ඇමතිතුමා ඊශ්‍රායෙලේ ගියා ගිහිල්ලා තියෙනවා පෞගේ කාලේ මැදිහත් කළා ඒක බේරගන්න කියලා. මොකද එකපාරම 7,000ක් ලංකාවට ආවොත් විදේශ ශ්‍රමිකින්ගේ ඒකේ ප්‍රශ්නේ මුදල් එන්නේ නැති වෙන්නේ ලංකාවට. ඒකෙන්ද ඒක බේරගන්න කියලා ඊශ්‍රායෙලේ ඉන්න ශ්‍රමිකයෝ කියනවා. මොකද ඒගොල්ලොන්ට එක එක ක්ෂේත්‍රවල හිටපු අය කරු කතානායකතුමා එක එක ඒවට මාරු වෙනවා ඊශ්‍රායෙලට ගියාට පස්සේ. අන්න ඒක නිසා ඒ සම්බන්ධව අපේ රජයේ තාම මැදිහත් වෙලා නැහැ. බංගලාදේශයේ ඉන්දියාව මැදිහත් වෙලා තියෙනවා ඒ වෙනුවෙන්. ඉන්දියාවේ වගේ රටවල් මැදිහත් වෙලා තියෙනවා. ඉතින් අපේ රටත් ඒකට මැදිහත් වෙන්න කියලා ඊශ්‍රායෙලේ ඉන්න ශ්‍රමිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්න දෙකක් මෙතන තියෙන එකක් තමයි මේ සභාර දේවල් අර පරණ පුරුද්දටම කියන එකක් තියෙනවා. කියන්නේ සභාර දේවල් අර අතීතයේ කරපු විදියටම කියන්න ගත්තම මම හිතන්නේ ඒක අපේ ආණ්ඩුවට ගැලපෙන්නේ නැහැ. මෙතන මනුෂ්‍ය නායකකාරී හිටපු අමාත්‍යවරයාගේ කාලේ යම්කිසි ලියුමක් නිකුත් කරලා තිබුණා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් පිළිවෙලට ජීවදත්ත එකතු කරමින් සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන පීබ ආයතන යොමු කරන්න තිබිච්ච ඒ අවස්ථාවේදී පවා මනුෂ්‍ය නායකකාරී හිටපු අමාත්‍යවරයා ලියුමක් නිකුත් කරලා තිබුණා. මම මේ ලියුම සභාගත කරන්නම්. දැන්ටමත් අලස්ස දූෂණ කොමිසමේ මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වනවා. එතනදී කියනවා මම ලිස්ට් එකක් යවන්නම්. ඒ ලිස්ට් එක ඕගොල්ලන් පීබ ආයතන යොමු කරන්න කියන කාරණාව මෙතනදී සඳහන් කරලා තියෙනවා. මේක මිනිට් කරපු ලියුමක්, ඔරිජිනල් මේ ඔෆිෂල් ලියුමක්. මේ ලියුම මම සභාගත කරන්නම්. එතකොට මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි සමහර දේවල් අර විදියටම හිතන එකේ මම හිතන්නේ අර පැත්තට හිතුවොත් එීම සාධාරණයක් තමයි. නමුත් අපේ ආණ්ඩුවට ඒක කිසිසේත්ම අදාළ නැහැ. අපි සියලුම දේවල් විනිවිදභාවය සහිතව අපි කරන්නේ. ඒ වගේම තමයි මෙතනදී අර දේශපාලන රැකවරණ එහෙම නැත්නම් අර රිෆියුජි ස්ටේට සිල්ලපු කට්ටියගේ ප්‍රශ්න ගැන මෙතන සඳහන් කරලා තිබුණා. එතනදී ගරු කතානායකතුමනි, මේ උත්තරීතර සභාවෙම අපගේ වත්මන් විදේශ කටයුතු විදේශ රැකිය සංචාරක අමාත්‍යතුමා විපක්ෂයේ ඉන්න කාලේ එවකට හිටපු කම්කරුවා විදේශ රැකිය අමාත්‍යවරයාට විරුද්ධ, ඒ කියන්නේ මේ එතුමාගෙන් ප්‍රශ්න කරලා තිබුණා මෙවන් අවස්ථාවක් ලැබිලා දීපු මොහොතේ ඇයි ඒකට අදාළ කර මැදිහත් වීම ආණ්ඩුව කරන්නේ නැත්තේ කියලා. නමුත් ඒක දෙන්නේ යම්කිසි සීමිත කාලවකවානුවට. එතරම් ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨට එතන යවපු පිරිස ගත්තොත් එීම හරි ඒක මං හිතන්නේ නැහැ ගියායේගේ වැරද්දක් කියලා. නමුත් හරි විදියට පැහැදිලි කළ නෙමෙයි යව්වේ. එතනදී එයාලට ගිහිල්ලා රස්සාව කරන්න බැරි වුණා. එළිය විවිධ තැන්වල වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා එයාලා රිෆියුජි ගහන්න පටන් ගත්තා. ඊළඟට ඒ රටෙන්ම යම්කිසි සමාවට අදාළව කාලයක් ලබා දුන්නා. එවකට අපි විපක්ෂයේ හිටපු කාලේ මේ සම්බන්ධව අපි කතා කරා. නමුත් ඒ කාලවකවානුව ගත්තොත් එimhe කරු කතානායකතුමනි යම්කිසි සීමිත කාලයක්. ඒ සීමිත කාලය තුල තමයි ඇම්නිස්ටි එක ලබා දෙන්නේ. නමුත් මෙතුමාගෙම ඒ සහෝදරව හිටපු අමාත්‍යවරයාගේ කාලෙන් ඒ සම්බන්ධ මැදිහත් වුණේ නැහැ. නමුත් අපි මේ සම්බන්ධව අපි සාකච්ඡා කරා, කතා කරනවා. එයාලට නිල වශයෙන් කුමන හෝ ආකාරයෙන් ඒ රටේ රස්සාවක් කරන්න හෝ නැත්නම් විකල්ප මාර්ගයක් සඳහා අපි ආණ්ඩුවක් විදිහට අපි මැදිහත් වෙනවා. ගිය සැරේ මම ගිය වෙලාවෙත් ওই සම්බන්ධව සඳහන් කරලා තිබුණා. ඉදිරියේදීත් මොකක් හරි ඇම්නිස්ටි පීරියඩ් එකක් අපිට මේ රටක් විදිහට ලබා දෙනවා නම් අපි රජයක් විදිහට මැදිහත් වෙමි. අපි එතනට මැදිහත් වෙන්නට සූදානම්. ඒතර විශේෂ තව කාරණාවක් තියෙනවා, මම ඒකත් සඳහන් කරන්නට ඕනේ. අර පාර්ශවයට අදාළ කරන්නේ සමාව aran දුන් නැත්තේ ඒ වෙනුවට තව 6000ක් මේ ලංකාවෙන් යවන්නට යාල සැලසුම් සාගතව යම්කිසි වැඩක් කරලා තිබුණා. එතන එළිය සල්ලි aran තිබුණා. විවිධ දූෂණ වංචා සිද්ධ වෙලා තිබුණා. එයාලව යැවීමට අදාළව තමයි අර පාර්ශවයට ඒ සමාව දුන් නැත්තේ. ඒකට අදාළ කරන මැදිහත් වීම අපේ රටෙන් කරේ නැත්තේ. ඉතාමත් නිහතමානීව ඒ රජෙන් ඒ අවස්ථාව අපිට ලබා දුන්නත් එවකට හිටපු අමාත්‍යවරයා මනුෂ්‍ය නායකකාර මැතිතුමා ඇතුළු ඒ සියලුම ඒ අදාළ පාර්ශවකරු මේකට අදාළ කරන මැදිහත් වීම කරේ නැහැ. නමුත් අපිට ලැබෙන උපරිම අවස්ථාව අපි පාවිච්චි කරමින් ඒ අදාළ පාර්ශවයට සාධාරණයක් ඉෂ්ට කිරීමට අදාළව අපි ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙන්නට අපි සූදානම්. දිගින් දිගටම මේ සම්බන්ධව අපේ සියලුම සාකච්ඡාවලින් අපි මතු කරගෙන අපි සිටිනවා. ස්තුතියි.
පාත්‍රාංකාට ගරු සුනිල් රත්නදිරි මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට ඔබතුමා පොයින්ට් එක මත ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් කියන්නේ
ඒක තමයි මම කියන්නේ. ඔබතුමා මයික් එක දෙන්න නැත්තම් මෙතන ඇමතිවරයා විදේශ කටයුතු ඇමතිවරයා ඉදදී නියෝජ්‍ය ඇමතිවරයා උත්තර දෙනවා. එක්කෝ විදේශ කටයුතු ඇමතිවරයා උත්තර දෙන්නේ.